भाई घर बंधु लाल भंडारीगढ़ माता
करुणी वचकता नायकतुमनि अतिशय वेदगत साकच्छावक किरण मोहते करुण कीपयक एकतु करन्न लबीम गैन मम स्तुतिवंत वेनवा धीवर कर्मांत्य एवागेम धीवरयान्गे शुभ साधनय पेत्तेन अरगेन बलुवोत् नियोज्य कथा नायकतुमनि अपे रटट आसियावे सेसु रटवल एक बलुवाम सुविशेष तनक किम वेनवा अपे रट वटकर महामुहूद तियेनवा महामुहूद वितरक नेमेयि अपे रटे अभ्यंतर बैववामुनु एवागेम कुडा जलास एवागेम गंगा एलदुला आदिय සමූහයකින් සැදුම්ලත් වාසනාවන්ත රටක් අපේ රට. අත වශයෙන්ම අපි දීවර කර්මාන්තය කියලා කිව්වහම එකවරම අපේ අවධානයට යොමු වෙන්නේ කරදිය මූලික කරගෙන කෙරෙන කර්මාන්තය සම්බන්ධව. මම හිතනවා අපිට මීට වඩා ප්‍රමාණාත්මක අවධානයක් යොමු කළ හැකි මිරිදිය දීවර කර්මාන්තය කෙරෙහි. මොකද අපේ ගම්වල තවමත් ගරු නියෝජ්‍ය කතානායකතුමනි කුඩා වැව් වලට සමාන වැව් හා සමාන කුඩා ජලාශ ආදිය තියෙනවා අපේ මුතුන් මිත්තන් පාවිච්චි කරපු විශේෂයෙන්ම ගොවිතැනට කෘෂිකර්මාන්තයට ජලය ලබා ගන්න වාරි යලවල් සහ වාරි ජලාශ හැටියට පාවිච්චි කරපු ඒවා මේවා ප්‍රොජෙන්ට් අරගෙන මිරිදිය මත්ස්‍ය කර්මාන්තයට අපි ජනතාව යොමු කරන්න අවධානය යොමු කළ තියෙන්නේ බොහොම අඩුවෙන් කියලායි මට ප්‍රකාශ කරන්න වෙන්නේ. මෑත ඉතිහාසයේ වැනි උත්සාහයන් දරපු අවස්ථා කීපයක් තියෙනවා. නමුත් ඒක ප්‍රමාණාත්මක සහ විද්‍යාත්මක ක්‍රමවේදයක් ඔස්සේ සිදුුනේ නැහැයි කියලායි අපිට කියන්න තියෙන්නේ. දෙනසපම විශේෂයෙන්ම ගාලු දිස්ත්‍රික්කේ මෙවැනි කුඩා ජලාශ එවාගෙම කුඩා ඇලවල් ගංගාවල් පිළිබඳ මම පාර්ලිමේන්තුවට තේරිපත් වුණු අවස්ථාවේ සම්බන්ධීකරණ කමිටු වලට යෝජනා ඉදිරිපත් කරා මේව නැවත අපි ප්‍රතිසංස්කරණය කළා මිරිදිය දීවර කර්මාන්තය නගා සිටවන්න ක්‍රියා කරමු ඒ වගේම පෑවිල්ලකට ඔරොත්තු දෙන විදියට ජලය රඳාපවතින ස්ථාන ප්‍රසංස්කරණය කරොත් අනිත් පැත්තෙන් ගොවීන්ටත් මහජනයටත් මේ උග්‍ර ජල හිඟයට විසඳුමක් ලබා ගත හැකියි කියලා. නමුත් අපේ රටේ තියෙන අවාසනාව අපි හුඟක් ප්‍රශ්නවලට විසඳුම් දෙන්න ඉදිරිපත් වෙන්නේ ඒ ප්‍රශ්නයට බරපතල විදියට මූණ දුන්නට පස්සේ. ඒක කවුරු හරි ඉදිරිපත් කරාම මේව ගැන සාකච්ඡා කරාම ඒවට වැඩි අවධානයක් යොමු වෙන්නේ නැහැ. දැන් දීවර කර්මාන්තය ගත්තොත් අපි බලපිටිය අපේ දීවරයෝ මීට වසර දෙකහමාරකට තුනකට විතර උඩදී මගේ මතක හැටියට බරපතල ඛේදනීය ඉරණමකට මුණ දුන්නා. දීවරයන් විශාල පිරිසක් ජීවිතක්ෂයට පත් වුණා. ඒ පවුල් දරු පවුල් අනාථය පිරිසක් බවට පත් වුණා. මම හිතන්නේ පුංචි රක්ෂණ ක්‍රමයකින් ලැබිච්ච වන්දියක් කරන්න අදටත් ගිහිල්ලා හොයලා බැලුවොත් එහෙම මේ දීවරයන්ගේ පවුල් අද අනාථ වෙලා තියෙනවා. එයාගේ දරුවන්ට කර කියා ගන්න දෙයක් නැහැ කියලා තියෙනවා. මේක හොයලා බැලුවාම ගිහිල්ලා අවසානයේ කාරණා හොයලා බලනකොට සාකච්ඡාවට ගැනුණා ජීවිත ආරක්ෂක මෙවලම් පාවිච්චි කරපු නැති නිසා තමයි ඒ උදවිය ජීවිතක්ෂයටපත් උනේ කියලා. ඒ වගේම අපේ දේශ ගුණය කාල ගුණය පිළිබඳ සංඥා දිය යුතු ස්ථාන වලින් අවශ්‍ය වෙලාවට ඒ පණිවිඩය නොලැබුණු නිසා තමයි ඒ අවාසනාවන් තිරණමට දීවරය මුණ දුන්නේ කියලා. හැබැයි ඒ කාරණා සොයලවල්ලේ කටයුතු සකස් වෙනකොට ඒ සිදුවිය යුතු අවාසනාවන්ත සිදුවීම් සිදුවෙලා අවසానයි. දැන් නවතත් ඒ සිදුවීම අමතක වෙලා තියෙනවා. දැන් අහලා බැලුවොත් එහෙම දකුණේ විශේෂයෙන්ම අපේ මුහුදුබඩ ප්‍රදේශවල ගිහිල්ලා ජනතාවගෙන් දැන් සුනාමියක් ආව කියන එකත් හුඟක් දෙනෙකුට අමතකයි. සුනාමියෙන් වෙච්ච මහා විනාශයත් අමතකයි. ඒක අවුරුද්දකට එක සැරයක් සිහි කරන තැනකට තමයි අපේ ජාතිය පත් වෙලා තියෙන්නේ. ඒක අපේ හැටි. මම කියන්නේ නැහැ සුනාමිය හෝ වෙන ඛේදජනක දෙයක් ඒක දිනාන්තරයේම දින 365ම මතක් කර කර සිටිය යුතු දෙයක් කියලා. නමුත් අපි අපිට මුහුණ දෙන්න වෙච්ච කටුක අමිහිරි සහ අවාසනාවන්ත අත්දැකීම් වලින් පාඩම් ඉගෙනගෙන අනාගතය එවැනි ඉරණමකටත් නොවන ආකාරයට සකස් කළ යුතුයි. ඒක අපි ජාතියක් විදියට කළ යුතුයි. මම හිතනවා ලෝකේ අපිතරම් සම්පත් නැති රටවල් වේගෙන් දියුණු වෙනවා. ලෝකේ හුඟක් රටවල් තියෙනවා තමන්ට ලැබිච්ච ස්වාභාවික සම්පත් වෙනුවට ස්වාභාවික විපත් ලැබිච්ච රටවල් ඒවා සම්පත් බවට පත් කරගෙන දියුණු වෙලා තියෙන දියුණු වෙමින් පවතින. අපි සියලු සම්පත් තියාගෙන නිසි කලමනාකාරීත්වයක් නැති නිසා ක්‍රමවේදයක් නැති නිසා දැක්මක් නැති නිසා අපි ඒ තැනට ළඟා වෙන්න නොහැකිව කනගාටු දායක තැනක ඉන්නේ. ඒ නිසා මම හිතනවා අපේ රටට තියෙන සුවිශාලම වැදගත්ම ක්ෂේත්‍රයක් තමයි ධීවර ක්ෂේත්‍රය. අපේ රට ගොඩ ගන්න පුළුවන් අපේ ජාතික ආදායමට විශාල දායකත්වයක් දෙන්න පුළුවන් බලවත්ම ක්ෂේත්‍රයක් තමයි ධීවර ක්ෂේත්‍රය. මේක කොයිතරම් පහුගිය කාලේ කඩාවැටුණද කියලා කිව්වොත් අපිට යුරෝපයට මත්ස්‍ය අපනයනය කරගන්න තිවිච්ච අවස්ථා මගහැරිලා ගියා. ඒකට සම්බාධක පැනුණා. බත්මන් රජය නොයෙකුත් අද අවලාද අපවාද වලට මේ අපේ විරුද්ධ කණ්ඩායමේ කල්ලිය කට්ටිය පත් කරත් ඒ අය අද ආනම්බර වෙන්න ඕන වර්තමාන රජය ගැන මේ රජය ගෙන යන ප්‍රතිපත්තියත් නිසා අද ධීවර කර්මාන්තයට මත්ස්‍ය අපනයනයට හොඳ ඉඩක් ලබා ගන්න අපට හැකියාව ලැබිලා තියෙනවා. අපි මේක ප්‍රොජෙන්ට් අරගෙන ඉස්සරහට ආ යුතුයි, ඉදිරියට ආ යුතුයි. අපි වඩාත් නවීන ක්‍රමවේද ධීවරයන් වෙනුවෙන් හඳුන්වා දිය යුතුයි. ඒ හඳුන්වා දෙනින්ම පමණක් ප්‍රමාණවත් නැහැ ගරු නියෝජ්‍ය කතානායකතුමනි. මම හිතනවා ධීවරයාගේ සුබ සාධනය සැලසීම, ධීවර පවුල්වල සුබ සාධනය සැලසීම, ධීවර ගැටළු වලට අහුම්කම් දෙන නොයෙකුත් නිලධාරීන් සහ ක්‍රමවේද තියෙනවා. නමුත් ඒ අයට පාරට බහිනකම් ඉන්න ඉඩකඩ නොතියා, උද්ඝෝෂණය කරනකම් ඉන්න ඉඩකඩ නොතියා, පවතින රජය මොන රජයක් වුණත් ඒ රජයට බලපෑම් කරන්න මහපාර ප්‍රයෝජනයට ගන්න තැනට පත් වෙනකම් ඉන්න ඉඩ නොතියා, ධීවරයාගේ අහිංසක ධීවරයාගේ දුක් ගැහැට දැන හඳුනගෙන කල් තියායව තේරුම් අරගෙන ඒවට විසඳුම් දෙන ක්‍රමවේදයක් අපි සකස් කළ යුතුයි. ඒක අපේ වගකීමක් හැටියට මම අපේ ගරු ඇමතිතුමාට මේ වෙලාවේ යෝජනා කරන්න කැමතියි. බොහෝ වෙලාවට අපිට තියෙන අවාසනාවක් මෙවැනි සිදුවීම් වලට මුහුණ දීලා ඒ සිදුවීමෙන් වෙන අවාසිය අත්විඳට පස්සේ තමයි ජාතිය අපි ඒවට විසඳුම් හොයන්න යන්නේ. ඒ නිසා මේ වෙලාවේ මේ වැදගත් සාකච්ඡාව සිදු වෙන වෙලාවේ මම මේ අදහස් ටික විශේෂයෙන්ම ඉදිරිපත් කරමි. මම සතුටටපත් වෙනවා අද හොඳ ධීවර ඇමතිවරෙක් වගේම රාජ්‍ය ඇමතිවරෙක් අපිට ඉන්නවා. දකුණු පළාතේ අපේ දිලිප් පෙදාරච්චි වගේ පළාත් සභාවේ අපිත් එක්ක එකට කටයුතු කරලා ධීවරයන්ගේ ප්‍රශ්න හඳුනගෙන ඉස්සරහට ආපු රාජ්‍ය ඇමති කෙනෙක් ඉන්නවා. අපිත් එක්ක ඒ පළාත් සභාවේම කටයුතු කරපු දකුණු පළාතේම ධීවර ඇමතිවරෙක් ඉන්නවා. ඉතින් මේ අයට මේ කටයුතු ඉස්සරහට කරගෙන ගිහිල්ලා ශක්තිමත් වැඩ කොටසක් කරන්න හැකියාව ලැබෙයි කියලා මම විශ්වාසය පළ කරනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඒ වගේම මම ඉල්ලීමක් කරනවා ගරු ඇමතිතුමාගේ අවධානය යොමු කරන්න කියලා. මිරිදිය ධීවර කර්මාන්තය නගා සිටුවන්න මීට වඩා වැඩි අවධානයක් ඉදිරි වර්ෂයේදී යොමු කරන්න කියලා. විශේෂයෙන්ම කුඩා ජලාස ඒවාද ප්‍රයෝජනට ගන්න නැතුව තියෙන්නේ, ඒවා කෙරෙහි අවධානය යොමු කරන්න කියලා. එවාගෙම තරුණ කොටස් අද ධීවර කර්මාන්තයට නිරත නියලීමේ තියෙන ඒ ප්‍රවණතාවය අඩුවෙමින් පවතින. නව පරපුර මේ කර්මාන්තයත් එක්ක බද්ධ වෙන ප්‍රවණතාවය අඩුවෙමින් පවතින. ඒවට හේතු මොනවද කියලා අපි සොයා බැලිය යුතුයි. එයාට තියෙන වෘත්තීය ගැටලු මොනවද? එයාට මේ වෘත්තීය කරේ තියෙන අභිමානය පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවද? එහෙම නැත්නම් ආදායම පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවද? අනාගතය පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවද? ඇයි ඒ අය මේ කර්මාන්තයට අලුතෙන් එකතු නොවෙන්නේ කියන එක පිළිබඳ අපි සොයා බැලීම අපේ වගකීමකට අපි සලකන්න ඕනේ. එම සලකලා අපේ තරුණ කොටස් වලට මේ කර්මාන්තය අභිමානවත් වෘත්තියක් විදියට කරගෙන යන්න අවශ්‍ය මඟ පෙන්වීම සහ දායකත්වය සුබ සාධනය සලසන්න අපි රජයක් විදියට ඉදිරිපත් වෙන්න ඕනේ. එහෙම වුණොත් මම හිතනවා අපට පුළුවන් මේ ධීවර කර්මාන්තය තුලින් රටේ ජාතික ආදායමට වැඩි දායකත්වයක් ලබා ගන්න. එකෙරෙහි යොමුවීමක් අපේ වගකීමක් හැටියට ප්‍රකාශ කරමින් මට මේ ලබා දුන්න අවස්ථාව ගැන ස්තුතිවන්ත වෙමින් මං නිහඬ වෙමි.
ගරු කවින්ද ජයවර්ධන මහතා,
විශේෂයෙන්ම
ගම්පහා දිස්ත්‍රික්කය නියෝජනය කරමින් එවගේම දීවර ගම්මාන මීගමුව එවගේම ජායල වත්තල ප්‍රදේශයන් වල ඉන්න දීවරයන් පිළිබඳවත් මේ අවස්ථාවේදී කතා කරන්නට ඔබතුමා නියෝජ්‍ය කතානායකතුමා හැටියට මට මේ අවස්ථාව ලබා දීම පිළිබඳව ඔබතුමාට ස්තුතිවන්ත වෙන අතර මම හිතන්නේ ශ්‍රී ලංකාව කියන්නේ අපි පොතේ පතේ කියවලා තියෙන ආකාරයටත් අහලා තියෙන ආකාරයටත් ඉන්දියන් සාගරයේ මුතු ඇටය හැටියට එහෙම නැත්නම් ඉන්දියන් සාගරයේ ඉතාමත් ලස්සන දූපතක් හැටියට තමයි අපි දකින්නේ. එමන අපේ රට වටේම තියෙන මුහුද මේ මහා සාගරයෙන් මේ මහා සම්පතෙන් අපි කොයිතරම් දුරට ප්‍රයෝජනයක් ගන්නවද කියන එක පිළිබඳව අපි කල්පනා කරලා බලන්නට ඕන. ඒ වගේම විශේෂයෙන්ම දීවරයෝ අපි දන්නවා අපේ ප්‍රදේශයන් වල අපේ ගම්වල ඉන්න දීවරයෝ පුදුමාකාර දුකක් විඳිනවා මේ දිය රකුසත් එක්ක මහා මූදත් එක්ක පොරබදල. මාළු ටිකක් ගොඩට ගේන ඒ මාළු ටික විකුණලා තමුන්ගේ ජීවිතය ගැට ගහගන්න පුදුම දුකක් විඳිනවා. ඒ සියල්ල කරද්දී අපි ආණ්ඩුවක් හැටියට මේ යහපාලන ආණ්ඩු ඇවිල්ලා අපි මේ වෙනකොට ලබාගෙන තියෙන ජයග්‍රහණ මොනවද කියලා කල්පනා කළොත් නියෝජ්‍ය කතානායකතුමනි මං හිතන්නේ ප්‍රථම ජයග්‍රහණය හැටියට මං දකින්නේ මේ දීවරයන් ගැන හඳුනන දීවරයන්ගේ හදගැස්ම හඳුනන දීවරයන් ගැන දැනුමක් තියෙන ඒ දීවර ගම්මාන ගැන දැනුමක් තියෙන කැබිනට් ඇමතිවරයෙක් අපිට පත් කරගන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. දෙවෙනි කාරණේ තමයි මේ යහපාලන ආණ්ඩුවත් එක්ක ඒට සම්බන්ධ හම්බන්තොට දිස්ත්‍රික්කෙම රාජ්‍ය ඇමතිවරයෙක් අපිට පත් කරගන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. මේ දෙන්නට මං හිතන්නේ මේ දීවරයන්ගේ දැවෙන ප්‍රශ්න මේ රටේ දැවෙන ප්‍රශ්න මේ දීවර කර්මාන්තයත් එක්ක මේ රටට අවශ්‍ය කරන සම්පත් ටික ලබාගෙන මේ රටේ ආර්ථිකය සහ දීවරගේ ආර්ථිකය නගා සිටවන්නේ කොහොමද කියන අවබෝධය තිබෙනවා. ඉතින් මං හිතන්නේ ඒක තමයි අපි ලබාගත් පළවෙනි ජයග්‍රහණය හැටියට දකින්. ගරු නියෝජ්‍ය කතානායකතුමනි දෙවෙනි අපි දකිනවා මේ යුරෝපා මත්ස්‍ය තහනම ගිය ආණ්ඩුව සමයේදී අපිට නැති වුණා. රුපියල් බිලියන 28ක් වැනි ප්‍රමාණයක් අවුරුද්දකට සැරයක් අපිට නැති වුණා. මේකෙන් රටේ ආර්ථිකයට අහිංසක දීවරයාගේ බඩට පහරක් ලක් වුණා. මොවුන්ට ඇහුම්කන් දෙන්න මේක නැවතවතත් ලබා ගන්න පුළුවන්කම ලැබුණේ මේ යහපාලන ආණ්ඩුව තුළ කියන එක අපි පැහැදිලිව කියනවා. ඒකට අතිගරු ජනාධිපතිතුමා විශේෂයෙන්ම ගරු අග්‍රාමාත්‍රාණන් වික්‍රමසිංහ මහත්තයා විදේශ කටයුතු පිළිබඳ ඇමතිතුමා දීවර ඇමතිතුමා මේ සියලු දෙනාම එකතු වෙලා අද මේ රටට අවශ්‍ය කරන ආර්ථික සහ දීවරයන්ගේ ජීවිතය නගා සිටුවීමේ මේ සම්පත නැවතවතක් අපි ලබා දෙන්න වැඩ කටයුතු කරගෙන යනවා. ඉතින් අපි එතුමන්ලට ස්තුතිවන්ත වෙනවා. මේ සියල්ලම කරද්දී විශේෂයෙන්ම මම නියෝජනය කරන දිස්ත්‍රික්කයේ මීගමු මැතිවරණ කොට්ටාසේ මීට සතියකට පෙර දීවරයන් දසදහස් ගණනක් මහපාරට බැස්සා. ඔවුන් උද්ඝෝෂණය කළා. ඔවුන් කෑ ගැහුවා. ඔවුන් මීගමුව කොළඹ මහපාර වැහුවා. ඒ වගේම කෝච්චි පාර වැහුවා. ඔවුන් මොකක්ද ඉල්ලුවේ? ඔවුන් ඉල්ලුවේ දේ තමයි මේ පෝට් සිටි එකට ගන්න වැලි ටික මීගමු ප්‍රදේශයෙන් ගන්න එපා කියන කාරණ. අපි රජයේ මන්ත්‍රීවරු හැටියට බය නැතුව එතෙන්ට ගියා. අපිට ජනතාව හූ කියයිද ජනතාව ගහයිද කියන දෙගිඩියාවෙන් අපි ගියා. නමුත් ජනතාව පිළිගත්තා. අපි පිළි අරගෙන ඔවුන්ගේ දුක කිව්වා. අපි ජනතා නියෝජිත හැටියට අපිට පුළුවන්කම ලැබුණා ඒකට මැදිහත් වෙන්න. ගරු රණල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යතුමා රට හිටියේ එතුමා දුරකථනයෙන් සම්බන්ධ කරගෙන ඒ වගේම රසන්ත අලගියවන්න මැතිතුමා සම්බන්ධ කරගෙන අපිට පුළුවන්කම ලැබුණා අතිගරු ජනාධිපතිතුමා සම්බන්ධ කරගෙන බස්නාහිර සංවර්ධනය සහ මෙගා පොලිස් අමාත්‍ය පාඩලි චම්පික මැතිතුමා ඒ වගේම නිමල්ලංස මැතිතුමා ඒ වගේම සුදර්ශනී ප්‍රාන්තපුල්ල මැතිතුමිය ඒ වගේම අපේ දීවර මැතිතුමා ඇතුළු මේ සියලු දෙනාම එකතු කරගෙන සාකච්ඡා මට්ටමින් මේ ප්‍රශ්නය විසඳන්න දවස් පහක් වොන් සත්‍යග්‍රාහක නියලුණා නියෝජ්‍ය කතානායකතුමනි අපි ඒකට විශේෂ ස්තුතියක් කරන්නට ඕන මල්කම් කාඩිනල් රංජිත් අපේ හිමිපාණන්ට ඒ වගේම කතෝලික පූජකවරුන්ට මේකට මැදිහත් වුණා. කිසිම ඝට්ටනයක් නැතුව කිසිම කරදරයක් නැතුව පොලිසියේ කිසිම ගැටලුවක් නැතුව මේ ප්‍රශ්නේ අපිට විසඳන්න පුළුවන් වුණා. නමුත් කල්පනා කරලා බලන්න
එදා මහින්ද රාජපක්ෂ යුගයේදී ඔවුන් මොකද කළේ? හලාවත ධීවරයෝ ටික මහපාරට බැස්සේ ඉන්ධන සානාධාර ඉල්ලලා තමුන්ගේ බඩගින්න වෙනුවෙන්. එතකොට මොවුන් මොකද කළේ? ඔවුන්ට බැටන් ප්‍රහාර දීලා වෙඩි තියලා ධීවරයන් ඝාතනය කළා. නමුත් අද මේ යහපාලන ඔස්සේ අද අපි ධීවරයෝ ගැන කොච්චර කල්පනා කරනවද? ධීවරයෝ ගැන කල්පනා කරනවා විතරක් නෙමෙයි ඔවුන්ගේ ප්‍රශ්න ප්‍රජාතන්ත්‍රවාද රාමුවක් තුළ අපි විසඳනවා. අපි ඇමතිවරයා හැම වෙලෙම කියන දෙයක් තමයි පාරවල් වහන්න එපා, මට අවස්ථාවක් දෙන්න ඔබට කතා කරන්න, මම සූදානම් පැය 24 තුළ. මේක තමයි මේ යහපාලනේ, මේක තමයි වෙනස, මේ වෙනස තමයි රටේ ජනතාව බලාපොරොත්තු වුනේ. එදා රටේ ජනතාවට එහෙම අවස්ථාවක් තිබුණේ නැහැ ගරු නියෝජ්‍ය කතානායකතුමනි. අපි දේශපාලඥයෝ හැටියට ජනතා නියෝජිතයෝ හැටියට සන්තෝෂ වෙන්නට ඕන. මේ යහපාලනේ ඔස්සේ අද ජනතාවගේ ප්‍රශ්න වේදිකාවක් තුළ එහෙම නැත්නම් මේසයක් ඉදිරිපිට වාඩි වෙලා මේ ප්‍රශ්න විසඳන්න පුළුවන් ආණ්ඩුවක් අපි බිහි කරලා තියෙනවා. මේ රටේ ධීවරයෝ කියන සම්පතක් හැටියට තමයි අපි දකින්නේ. මොකද ඔවුන් මේ මහ මූදත් එක්ක පොර බැදලා ගේන මාළු ටික තමයි අපි එක්ක පිටරට අරින්නේ. එහෙම නැත්නම් අපි පාවිච්චි කරන්නේ, අපි අනුභව කරන්නේ. ඉතින් ඒක නිසා අපි ධීවරයන්ට ණය ගැති. ඒක නිසා අපි පැහැදිලිව කියනවා, එදා ඉන්ධන සානාධාරයේ ඉල්ලලා මහපාරේ අඬපු, මහපාරේ ගුටි කාපු, මහපාරේ තමුන්ගේ ජීවිතේ පුදපු අද ධීවරයන්ට සන්තෝෂ වෙන්න පුළුවන්. අද උන්ට ඉන්ධන සානාධාර පිළිබඳ ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම පෝට් සිටි එක පිළිබඳ තිබුණු ප්‍රශ්නේ අද අපි निराකරණය කරලා තියෙනවා. ඒක වැලි ගන්න එක පිළිබඳ තියෙන ප්‍රශ්නේ අපි निराකරණය කරලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි, අපි මහා මූදට ගිහිල්ලා කොතනින්ද වැලි ගන්නෙ, කොහෙන්ද වැලි ගන්නෙ, මේකෙන් ගල් පර්වතවලට හානි වෙනවද, මේවා අපි S2 න් දැකලා මේවා නිරීක්ෂණය කරලා ඒ නිගමන වලට ඇවිල්ලා නියෝජ්‍ය කතානායකතුමනි අපිට පුළුවන්කම ලැබුණා ධීවරයන්ට ඒ අවශ්‍ය කරන සානාධාර ලබා දෙන්න. ඒ මේ සියල්ලම කරන්නේ මේ ආපාලන ආණ්ඩුවත් එක්ක. ඒ කියන්නේ ඒකෙන් අපිට පුළුවන්කම ලැබිලා තියෙනවා මේ රටේ ධීවරයන් පිළිබඳව අලුත් විදියකට, එහෙම නැත්නම් ධනාත්මක විදියකට කල්පනා කරන්න. නමුත් එදා මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ යුගයේ කරන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. ඒ වගේම මම ගරු ඇමතිතුමාගේ අවධානයට යොමු කරනවා, විශේෂයෙන්ම ඉන්දියාවේ ධීවරයෝ ඇවිල්ලා අපේ මුහුදේ මත්ස්‍ය සම්පත අරගෙන යනවා, එහෙම නැත්නම් හොරකම් කරනවා. ඉතින් ඒකට ආණ්ඩුවක් හැටියට අපි මීට වඩා කටයුතු කරන්නට ඕනේ කියන ඒ යෝජනාවත් මම කරනවා. ඒ වගේම විශේෂයෙන්ම මේ වන විටත් ධීවරයන්ට තියෙන දැවෙන ප්‍රශ්නයක් තමයි මේ සුරු ලයිලා නැත්තම් සුරු කුදල් කියන ප්‍රශ්නය. ඒ ප්‍රශ්නයත් එක්ක අද ධීවරෝ දැවන්ත පිරිසක් මහපාරට බැහැලා තියෙනවා. මං හිතන්නේ පෙබරවාරි මාසේ මේ අවුරුද්දේ පළවෙනිදා ගරු ඇමතිතුමත් එක්ක, අධිගරු අග්‍රාමාත්‍යතුමා එක්ක සාකච්ඡාවක් තිබුණා. මමත් ඒකට මැදිහත් වුණා. ඒ මොහොතේදී ඇමතිතුමා ඒ ප්‍රශ්නේ විසඳුවා ඉතාමත් සුබදායි ලෙස. දැන් බලාපොරොත්තු වෙන ඇමතිතුමා නැවත වතාවක් මේ ප්‍රශ්නේ විසඳයි කියලා හෙක්ට අප්පුහාම ඇමතිතුමා පැහැදිලි කරා වගේ බෝට්ටු 10ක් විතර ගිහිල්ලා මේ මූදු සම්පතේම තියෙන කිලෝ 25,000ක 50,000ක මාළු ටික පැටව් ලොකු මාළු සියල්ලක්ම එකපාර ගොඩර ගන්නවා. මේකෙන් මං හිතන්නේ ලොකු හානියක් වෙනවා කියන එක ධීවරයෝ කියන ආකාරයට අපිට පැහැදිලි වෙනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඉතින් අපි බොහොම ඕනෑකමින් සහ බැගෑපත්ව ඉල්ලා සිටිනවා ගරු ඇමතිතුමාගෙනුත්, ඒ සියලුම නිලධාරීන්ගෙනුත් මේ තහනම් කරන්න පුළුවන් නම්, මේ තහනම් කරන්න එහෙම නොවුනොත් ධීවරයෝ අපි මුණ ගැහෙනවා. ඒ ධීවර මුණ ගැහෙන ධීවර දැවැන්ත ප්‍රමාණයක් කියන්නේ මේ ඝට්ටනෙකට යන්න පුළුවන් ඊට කලින් ආණ්ඩුව හැටියට අපිට මැදිහත් වෙන්න කියලා. ඉතින් අපි බොහොම කාරුණිකව ඉල්ලා සිටිනවා ගරු ඇමතිතුමාගෙන් මේකට මැදිහත් වෙලා මේ ධීවරයන්ට සහනාධාරයක් මේ පිළිබඳව ලබා දීලා ඔබතුමාගේ සහයෝගය එදත් අදත් ධීවරයන්ට ලැබුණා, ඒ විදිහටම අනාගතයේ ලැබෙයි කියන විශ්වාසයත් එක්ක මගේ වචන සල්ප අවසන් කරනවා.
ගරු අශෝක ප්‍රියන්ත මහතා, ගරු චමින්ද විජේසිරි මහතා, ගරු අමාත්‍ය මහින්ද අමරවීර මෙතුමා,
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අද මේ පනත් සම්බන්ධව රෙගුලාර් සම්බන්ධව විවාදයක් සිදු වුණා. එහිදී ආණ්ඩු පක්ෂයේ විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීවරුනුත් ඉතාමත් හොඳින් ඒ විවාදයට සම්බන්ධ වුණා. අපි හිතුවටත් වඩා සාර්ථක අදහස් දැක්වීම් දෙපැත්තෙන්ම සිද්ධ වුණා. ඒ පිළිබඳව මම ස්තුති කරන්න ඕන. මම උදේ මේ පනත ඉදිරිපත් කරන ගමන් මගේ අදහස් ඉදිරිපත් කරා. විශේෂයෙන්ම මේ තහනම් පන්න ක්‍රම පිළිබඳව අපේ මන්ත්‍රීවරුන් ගණනාවක් අවසානයේ කතා කර අපේ ජයවර්ධන මන්ත්‍රීතුමා එක්තරා අප්‍රහාම මන්ත්‍රීතුමා ඇතුළු ඒ සියලුම මන්ත්‍රීවරුන් කියු කාරණා පිළිබඳවත් අපි විශේෂම අවධානය යොමු කරනවා. මේ කාරණා සම්බන්ධව කියන්න තියෙන මේවා වරින් වර මේ පන්න ක්‍රම හඳුන්වලා දීලා තියෙන්නේ නාර ආයතනයෙන්මයි. ඒක තමයි තියෙන ගැටලුව. දැන් මේ ලයිලා සුරුක්කු කියන එක මීට අවුරුදු ගණනාවකට ඉස්සෙල්ලා හඳුන්වලා දීපු එකක්. ඊට පසුව නාර ආයතනය නැවත මේ විරෝධතාවයක් එනකොට ගිය අවුරුද්දේ අපේ ජයවර්ධන මන්තුමත් සඳහන් කර පරිදි සාකච්ඡා පවත්වලා දෙගොල්ල එකඟතාවයකින් තමයි මේ අලුත් පන්න ක්‍රමය හඳුන්වලා දුන්නේ. නමුත් ඒක තුලත් දැන් යම් අකටයුත්තක් සිද්ධ වෙන බව කුඩා දීවරයන් අපිට පැමිණිලි කරනවා. ඒ නිසා දැන් මම ඊයේ දවසේ ඒ කණ්ඩායම මුණ ගැහුණා. ඒ කියන්නේ මේ තහනම් පන්න ක්‍රමයේ යෙදෙන කණ්ඩායම කියන්නේ. ඒ කණ්ඩායමෙත් ඉන්න විශාල පිරිසක්. ඒ වගේම හෙට දිනේ අනිත් කණ්ඩායම් මුණ ගැහෙනවා. අපිට තත්ත්වය කෙසේ වෙතත් ඇත්ත නැත්ත මොක වුණත් දැන් අපිට තීන්දුවක් ගන්න වෙලා තියෙනවා මේක තහනම් කරන්න. මොකද මහජන නියෝජිතයොත් බොහොම ඉල්ලීම් කරන නිසාවෙන් ඒ වගේම අනිත් අයගේ ඉල්ලීමත් සැලකිල්ලට අරගෙන. හැබැයි අපිට දැන් තියෙනවා මන්තුමා ගැටලුවක්. මේ ගිය අවුරුද්දේ හඳුන්වලා දීපු එක තමයි මේ අවුරුද්දේම හඳුන්වලා දීපු එක තමයි නාර ආයතනය. දැන් මේ අවුරුද්දේම තහනම් කරන්න වෙලා තියෙනවා. නමුත් ඒ නිසා අපිට ඒ වගේම අධිකරණ තීන්දුවක් තියෙනවා. ඒක සැලකිල්ලට අරගෙන කටයුතු කරන්න ඕන. අපි ඒ වෙනුවෙන් අපි සමහරලාට අධිකරණයටත් නැවත ඉල්ලීමක් කරන්න සිද්ධ වෙයි. අනපනත් සම්පූර්ණ කරන්න වෙයි. වගේම සමහරලාට අපි සාකච්ඡා කරලා වන්දි මුදලක් හෝ දෙන්න වෙයි. මොකද අපි හඳුන්වලා දීපු ක්‍රමයකට මේගොල්ලෝ කෝටි මිලියන ගාණක් වැය කරලා මේ පන්න ක්‍රම වලට අවශ්‍ය දැල්ලාම් පන්න අරගෙන තියෙනවා. කෙසේ වෙතත් මමත් විශ්වාස කරන්නේ අපේ මූදේ සම්පත අනාගත
හඳුන්වලා දුන්නට දැන් ඔතන දීවරය නෙවෙයි වැඩේ කරන්නේ. ඒ කියන්නේ ඔතන ව්‍යාපාරික දෙනෙක් ඉන්නවා. ඒගොල්ල කරන්නේ දැන් අලුත් හඳුන්වා දුන්නු ක්‍රමේ දැල මතු පිටින් තියාගෙන අර පරණ දැල භාවිතා කරනවා. ඒ නිසා මම කියන්නේ මේකට අධීක්ෂණයක් තියෙන්න ඕනේ. ඒ වගේම අර ඒ කියන්නේ මේ නීතිය ක්‍රියාත්මක කරන්න වැඩ ඒ කියන්නේ වැඩිහත් වෙන නේවික ඉන්න ඕනේ. ඒ නේවිකට කියන්න ඕනේ පොඩ්ඩක් ගිහිල්ලා මේක අධීක්ෂණය කරන්නයි කියලා. එතකොට මේක නවත්ත ගන්න පුළුවන්.
නෑ ඒක අන්තමා මේ කියන්නේ දැල ඒ දැලම වගේ තමයි පාවිච්චි කරන. නමුත් අපේ දීවරයන්ගේ තියෙන චෝදනාව තමයි දැන් මේගොල්ලන්ට අපි දුන්නේ නෑ ඇස් ප්‍රමාණය වෙනසකටත් වැඩිය කිලෝමීටර් 10කට එහා මේ කටයුත්ත කරන්න කියලා. ඒ මේ දෙගොල්ලම එකඟ වෙලා තමයි කිව්වේ කිලෝමීටර් 10කට එහා මේ කටයුත්ත කරන්න කියලා සහ ඩයිවර්ස්ලා දාන්න එපා කියලා. අර කිමිදුම් කරුව දාලා බල්ලා ගන්නකොට තමයි කියලා. ඉතින් ඒ නිසා අපි මොකද අපිට මේ 10ට 6න් මේක අල්ලනවා නම් ලොකු ගැටලුවක් නෑ. මොකද මේ කෙලවල් අල්ලන්න ඕන. මේ කෙලවල් මාළු තමයි අල්ලන්නේ. මොකද දැන් කලින් තිබුණේ ක්‍රමයේ අනුව ගල් මාළු ගල් පරවලට විනාශ වෙන ගල් මාළු එහෙම අල්ලන්න තිබුණා. දැන් ඒවා සම්පූර්ණ තහනම් කරා. කිව්වේ කෙලවල් වලට කියලාම තමයි හඳුන්වලා දුන්නේ. මේ කෙලවල් ඇල්ලීමේ ගැටලුවක් නෑ. ඈත මූදින් එක ඇල්ලුවේ නැත්නම් ඊළඟ දවස් වෙනකොට ඉන්දියාවටත් යනවා. දැන් අල්ලන කෙලවල් ඔක්කොම කිලෝ 20න් එහා ඒවා තමයි අපි කිලෝ 4ට එහා අල්ලන්න කියලා අපිට වාර්තා වෙන විදිහට කිලෝ 18න් 20න් එහා කෙලවල් අල්ලන්නේ. ඒවා තමයි දැන් ඔය රට යවන්නත් ගන්න විශාල ප්‍රමාණයක මාළු අස්වැන්නක් එනවා. නමුත් මේ මෙතන ගැටලුව තියෙන්නේ අපේ කුඩා දීවරයන් පැමිණිලි කරන්නේ ඒගොල්ලෝ කිලෝමීටර් 10ට යන්නේ නැතුව ඊට මෙහාදී මේ කටයුත්ත කරනවා කියලා. දැන් මෙන්න මේක තමයි මම හිතන්නේ මේ දීවරයන්ගේ ප්‍රධාන ඉල්ලීම වෙලා තියෙන. එතකොට ඒ අයට තියෙන අවස්ථාවන් අහිමි වෙනවා කියලා. ඉතින් අපි ඒකත් ඒගොල්ලන්ගේ කුඩා දීවරයන්ගේ ඉල්ලීමත් සාධාරණයි. මේ අය මේ වැරද්ද කරනවා. ඉතින් එතකොට මේක අධීක්ෂණය කරන්න අපි නාවික හමුදාවට බලය දීලා තියෙනවා. වෙරළ ආරක්ෂක බලකායට බලය දීලා තියෙනවා. නමුත් ඉතින් මේ මූද ආරක්ෂා කරගන්නවා කියන එක ලේසි නෑනේ. මේ මිනිස්සු කියන්නේ නාවික හමුදාව එනකොට මේක කරන්නේ නෑ කියලා. කියන විදියට. ඒ කොහොම වුණත් අපි අපිට මේ දැන් මේ තහනම අපිට මොන ක්‍රමෙන් හරි කරන්න වෙනවා. හැබැයි ඒකම තමුන්නාසෙලම ඊළඟ දවසේ පාර්ලිමේන්තුවේදී කියන්න එපා මේ තහනම් කරාට පස්සේ අන්න ගිය අවුරුද්දට වැඩිය මේ අවුරුද්දේ අස්වැන්න අඩු වෙලා කියලා. මොකද මේ ඔක්කොම ගන්න දැන් අපි ක්‍රම ගණනාවක් තහනම් කරලා තියෙනවා. ඒතකොට තහනම් කිරීම තුළ දවස්පතා එන ලක්ෂ ගණනක් මාළු කිලෝ ගාන අපිට අඩු වෙනවා. දැන් මේක ඉතිරි වෙන්නේ නැහැ. ඔබතුමා හොඳටම දන්නවා ගල් මාළු වගේ වනම් අපි ඇල්ලුවේ නැතත් කමක් නැහැ. ඒකයි ඉන්නවා. ඒ වගේ මේක ආශ්‍රිතව වෙනසයි. නමුත් ඔය ටිකක් ඈත මූදෙන් ඉන්න කෙලවල්ලා අද ලංකාවේ ඉන්නවා. හෙට සමහරලාට ඒක ඉන්දියාවේ වෙන්න පුළුවන්. තව ඊළඟ දවසේ වෙනත් රටකට වෙන්න පුළුවන්. දෙනිසා අපිට නාරායක නම් අපිට නාරායක නිලධාරීන් කියන්නේ මේක තහනම් කරන්න එපා කියන අදහස කිව්වේ හැමුණොත් අපිට එන ලක්ෂ ගණනක මාළු ආදායමක් නැති වෙනවා කියලා. නමුත් ඒ වුණාට අපිට මහජන නියෝජිතයන්ගේ කාරණේ සැලකිල්ලට දක්වන්නත් වෙනවා. ඒ වගේම උඩා දීවරයන්ගේ ප්‍රශ්නේ සැලකිල්ලට දක්වන්නත් වෙනවා. මම මේ පාර්ලිමේන්තුවේ මේ කතාව කිව්වේ නැත්තම් ඊළඟ අවුරුද්දේ කියයි මේ දීවර ඇමති ආවම මූදෙන් ගන්න මාළු ප්‍රමාණය අඩු වෙලා කියලා. මොකද දැනටමත් ඔබතුමා දන්නවා මේ තහනම් පන්න ක්‍රම වලින් තමයි මාළු අපිට එන්නේ. ඔබතුමා දන්නවා දකුණේ තියෙන තහනම් පන්න ක්‍රමේ නැවැත්තුවොත් මාළු කොච්චර අපිට අහිමි වේද කියලා. දවසට ටොන් ගාණක් එනවා හඳන් කෝස් වලින්. ඒකටත් ලොකු විරෝධයක් තියෙනවා. ඒකටත් දැවැන්ත විරෝධයක් තියෙනවා. නමුත් ඔබතුමා කියන්නෙත් නෑ ඒක තහනම් කරන්න කියලා. ඔබතුමාට කියන්නත් බෑ, මට කියන්නත් බෑ, දිලිප් වේදාරච්චිවන්තුමාට කියන්නත් බෑ. ඒකිනුත් විශාල පිරිසක් රැකියාවේ යෙදෙනවා වගේම අපිට අවශ්‍ය මාළු විශාල ප්‍රමාණයක් ගේනවා. ඒකෙදිත් ඒ වගේම තමයි අපි ඇල්ලුවේ නැත්තත් මේ වෙන රටවල් වලින් ඇවිල්ලා ඒ මාළු ටික අල්ල ගන්නවා. ඒ මොකද ඒ මාළුව එක එක පැත්තට යනවා, මේ කඳ යන පැත්තට ගිහිල්ලා අල්ල ගන්නවා. දැන් අපි ඊළඟට නැගෙනහිර පළාතේ තවත් කටයුත්තක් කරලා අලගොඩු කෝස් කියන්නේ. ඒකත් ඒ ආකාරයෙන් ප්‍රශ්නයක් තමයි. දැන් අපි ඒකත් යම් ආකාරයක තහනමක් පැනෙව්වා. එතකොට ඒ ප්‍රජාවටත් ගැටලුවක් ආවා. ඊට පස්සේ අපි තවත් වෙන විකල්ප ක්‍රමයක් හඳුන්වලා දුන්නා. දැන් අපි හැමදාම නාරායකෙන්ම හඳුන්වලා දීලා ඒක කරගෙන යනකොට යම් ගැටලුවක් ඇති වෙනකොට අපි තව ක්‍රමයක් හඳුන්වලා දෙනවා. ඒ වගේම තවත් මේ කුඩා දීවරංගේ තියෙන ඒගොල්ලන්ට ඇත්තරම නොකියුවට තියෙන ප්‍රධාන ප්‍රශ්නයක් කුඩා දීවරංගේ තව නොකියුවට තියෙන ඇත්තම කතාව මම දන්න මීටත් වැඩිය වෙනස් දෙයක්. ඒ තමයි කුඩා දීවරයා බොහොම අමාරුවෙන් මාළු කිලෝ 100ක් 150ක් තමයි බෝට්ටුවේ ගේන්නේ. හැබැයි ඒ ගේනල්ලා වෙළඳ පොළට දානකොට අර දීවරයෝ මාළු කිලෝ 10 15 10 20 1000 ඒ කියන්නේ කන්න ඒතෙන් 10000 ගාණක් එකතු වෙලා එනකොට ඔය මුළු කණ්ඩායමේ බැලුවම 1500 2000ක් මම 1000කට වැඩි ප්‍රමාණයක් ඉන්නවා. ඒතර ඒගොල්ලෝ ගෙනල්ලා දැම්මම මාළු කිලෝ ලක්ෂ ගාණක් වෙළඳ පොළට එනවා. ඒතර අර කුඩා දීවරයාගේ මාළු වලට මිලක් නැති වෙනවා. ඒක තමයි මෙතන බරපතලම ප්‍රශ්නේ. ඒ ගැටලුව තියෙන්නේ. එදා අපි කෙසේ වෙතත් ඩයිනමයිට් සම්බන්ධව මම ඉතාමත් දැඩි ස්ථාවරයක ඉන්නවා. අපේ ගාමිණී ජයවික්‍රම පෙරමැතිතුමත් මේ පිළිබඳව අවධානය යොමු කරා. මම සියලුම ආරක්ෂක නිලධාරීන් කැඳවල කිව්වේ මේවට දීවර පනතෙන් නඩු දාන්න එපා කියලා. මම කිව්වේ දීවර පනතෙන් නෙමෙයි පුපුරන ද්‍රව්‍ය ආඥා පනත යටතේ මේ අයට නඩු දාන්න, මේ අයට අප ගන්න ඉඩ තියන්න එපා. අපි කර්මාන්තෙත් තහනම් කරන්න කටයුතු කරනවා, අවශ්‍ය නීති රීති පනවනවා. ඒ අයට දීවර කර්මාන්තය දෙන්න ඉදිරියේදී අවස්ථාව දෙන්නේ නැහැ ඩයිනමයිට් ගහන අයට. මම කිව්වා ඒ සඳහා අවශ්‍ය අනපනත් සම්පූර්ණ කරන්න කියලා. ඒ විතරක් නෙමෙයි අපි ඒ මීට පස්සේ ඩයිනමයිට් ගහලා මාළු මරණ කට්ටිය විතරක් නෙමෙයි ඒ මාළු ප්‍රවාහනය කරන කට්ටියත් ඒවා විකුණන කට්ටියත් අත්අඩංගුවට ගන්න කියලා මම කියලා තියෙනවා. ඒ වගේම මේ අයට අප ගන්නකොට මේ හයිකෝට් එකෙන් තමයි අප ගන්න සිද්ධ වෙන ආකාරයට නඩු පවරන්න කියලා තමයි මම සියලුම ආරක්ෂක නිලධාරීන්ට උපදෙස් ලබා දීලා තියෙන්නේ. නමුත් ඉතින් සමහර නිලධාරීන් මේ කටයුත්ත කරන්න නැති අවස්ථාව අපිට වාර්තා වෙනවා. සාමාන්‍ය විදියට මේවා නිදහස් කිරීම පිළිබඳව අපිට පොලිසිය වලින් එහෙම සමහර අවස්ථාවන් වලදී අහන්න ලැබෙනවා. අපි ඒ පිළිබඳවත් උසස් පොලිස් නිලධාරීන් එක්ක ඉදිරියේදී සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඔබතුමා කිව්වේ කතාව හරි. මම කිව්වේ අද අපේ නිලධාරීන් දක්ෂයි. කුඩු වහුණාම ගෙන්නන එක්කෙනත් අල්ල ගන්නෝ. දැන් ඉස්සර වගේ මොන මිනිස්සෙයි අර චූටි පැකට් එකේ මිනිස්සෙයි නෙවෙයි අපේ පොලිසිය සමහර නිලධාරීන් දක්ෂ වෙලා තියෙන කුඩු ගෙන්නන මිනිහා දක්වාම මේක හොයාගෙන යනවා. ඒ වගේම ගංජත් එහෙමයි විකුණන මිනිහා නෙවෙයි කේරලෙන් ගෙන්න මිනිහත් දැන් අත්අඩංගුවට ගන්න තත්ත්වයට අද අපේ පොලිසිය නාවික හමුදාව ඒ දැනුවත් අතින් ඉහළට ඇවිල්ලා තියෙනවා. ඒ නිසා අපි මේ නිලධාරීන්ට කිව්වේ මේ කර්මා මේ ඩයිනමයිට් ගේන්නේ කොහෙන්ද? මේවා විකුණන්නේ කවුද? මේවා අයිතිකාරයෝ කවුද කියා පවා හොයා බලන්න කියලා අපි අවශ්‍ය උපදෙස් දැනට ලබා දීලා තියෙනවා. නමුත් අවාසනාවට තත්ත්වෙදී සමහර තැන්වලදී මේ අය කොහොම කුමාරි මේ මුදල් මතින් බේරන අවස්ථා තියෙනවා. නමුත් අපි දැඩි ලෙස ඒ කටයුත්ත පාලනය කරන්න කටයුතු කරනවා. ඒ වගේම අපි මහමුදේ මාස්‍ය අයිතිය අපි අනිවාර්යයෙන්ම ගන්න ඕන. නැත්නම් අපිට අනාගතයේත් ඒක ඉතුරු කරන්නත් ඕන. අනාගත පරපුරට අපි මාස්‍ය සම්පත ඉතිරි කරන්න ඕන. ඒ වගේම අපිට ගන්න තියෙන අවස්ථා ගන්න ඕන. නැත්නම් අපි අපේ අවස්ථාව වෙන රටකට දෙන්න පුළුවන් කමක් අපිට නැහැ. ඒ වගේම අපේ මන්ත්‍රීවරු ගොඩක් අය කිව්වා උතුරේ ඒ වගේම නැගිනිර පළාත්වල ඒ වයිට තියෙන ප්‍රශ්න පිළිබඳව උතුරේ මම කියන්න කැමති අපේ මන්ත්‍රීතුමල්ලට ඔබතුමල්ලට මේ ලබන අවුරුද්ද ඉඳලා විශාල වැඩපිළිවෙලක් අපි ක්‍රියාත්මක කරනවා වරායවල් ටික හදලා දෙනවා ඒ විතරක් නෙවෙයි අපි බෝට්ටු ලබා දෙන්න කටයුතු කරනවා දැන් මුලතිව් වලට අපි බෝට්ටු 150ක් නිකම්ම ලබා දෙනවා ඒක අපිට ඇත්තටම ඉන්දියාවෙන් ලැබුණු ආධාරයක් අපි ඒවා නිකන් සතබහක්වත් අය කරන්නේ නැතුව ලබා දෙනවා ඊට අමතරව අපි ලංකාවේ ලොකුම දීවර වරායත් අපි උතුරේ තමයි සකස් කරන්න යන්නේ පොයින්ට් පෙඩ්‍රෝ වල අපි ඒ වරාය ලබන අවුරුද්ද නිර්මාණය කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා ඒ වගේම අනිත් නැංගුරම් පළවල් වරායවල් ඒ සියල්ලටම අවශ්‍ය කටයුතු අපි සිදු කරනවා මොකද මට ජනාධිපතිතුමත් අගමැතිතුමත් ඒ වගේම මුදල් ලැබුම්තුමත් හැම වෙලාවෙම අපිට කියලා තියෙන්නේ අපි සාකච්ඡා කරේ උතුරේ ප්‍රදේශයට සැලකිය යුතු වශයෙන් වැඩි යමක් ලැබුණේ නැහැ මොකද යුද්ධ කාලේ මේ වරායවල් හැදුනේ නැහැ මේ බෝට්ටු හැදුනේ නැහැ අපේ පළාත්වල අවුරුදු 15කට 20කට ඉස්සෙල්ලා කර්මාන්ත කරපු ආකාරයට තමයි දැන් උතුරේ මේ කර්මාන්තය කරන්නේ ඒ නිසා එයට අවශ්‍ය සහයෝගය ලබා දෙන්න කියලා තියෙනවා ඒ නිසා අපි ඒ වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙලක් අපි දියත් කරන බව අපි උතුරේ මන්ත්‍රීවරුන්ට කියන්න කැමතියි ඒ වගේම නැගෙනහිර පළාතෙත් අපි ඒ ආකාරයෙන්ම ඒ පළාතට අවශ්‍ය පහසුකම් ලබා දෙන්න කටයුතු කරනවා අපි දැන්ටමත් මේ රජයේ මම කිව්වා අවුරුදු 18කට පස්සේ පළවෙනි වතාවට දීවරය සහන ආධාර ක්‍රම යටතේ බෝට්ටු උපකරණ ලබා දෙනවා බලන්න අවුරුදු 18ක් මේක අපිට කරගන්න අපේ ඇමතිවරු උත්සාහ දරුවට ඒක ඇමතිවරු උනන්දුනාට වැඩක් නැහැ රජ්‍යයත් ඒ වෙනුවෙන් කැප වෙන්න ඕන හැබැයි මේ රජය අද ඒ වෙනුවෙන් අපිට උනන්දු කරා මේ කැබිනට් මණ්ඩලය අපිට අවස්ථාව ලබා දුන්නා 150ක සහන ආධාරයක් දීලා අර විදේශ යාත්‍රා විදේශික අල්ලන මාළු ටික අල්ලන්න පුළුවන් ලොකු ප්‍රමාණ යාත්‍රා අපි ලබා දෙන්න කටයුතු කරනවා වගේම අනිත් පැත්තට දීවර යාත්‍රාවල තත්ත්වය වැඩි දියුණු කරන්න. තත්ත්වය වැඩි දියුණු කරන්න. ඒ කියන්නේ මේ මේ ගේන මාළු වලින් 140ක් විතර අපත යන. එතකොට ඒවට අවශ්‍ය සීතාගාර පහසුකම්, ඒ වගේම වින්ච් එක අවශ්‍ය නම් ඒවා, ඒ වගේම කටු අවශ්‍ය නම් ඒවා ගන්නත් 150ක සහන ආධාර ක්‍රමයක් මට අපේ කැබිනට් මණ්ඩලයේ අනුමැත ලබා දුන්නා මුදල් අමාත්‍යාංශයේ ඇමතුමා ඒ සඳහා අපිට සහයෝගය ලබා දීලා තියෙනවා ඒවා අපි දකුණට වගේම උතුරටත් නැගෙනහිරටත් ඒ සම්බන්ධව ලබා දෙනවා අපි මන්ත්‍රීවරුන්ට දැනුවත් කරන්න කැමතියි මේ වෙලාවෙම කවුරු හරි ඒවට ඉදිරිපත් වෙන්න තියෙනවා නම් අපි පුවත්පත් දැන්වීම දාලා පළ කරලා ගත්තේ ඒක ඉතාමත් විනීතභාවයෙන් අපිට කරන්න අවශ්‍ය වෙන්නේ මේ හිතවත් කම්වලට උදව් කළා මේ කර්මාන්තේ වටන්න පුළුවන් කමක් නැහැ දීවරයට තමයි අපි බෝට්ටු දෙන්න ඕන නැත්තම් බස්තු වෙන මිනිස්සයාට බෝට්ටු දුන්නොත් ඒ කර්මාන්ත සාර්ථක වෙන්නේ නැහැ දීවර ශේෂ්ඨයේ ඉන්න දීවර ශේෂ්ඨයේ නියැලෙන අයට තමයි අපි ඒ සහන ආධාර ලබා දෙන්නේ ඔබතුමන්ලටත් එහෙම ඉදිරිපත් වෙලා තියෙනවනම් ඒ අවස්ථාව අපි දෙන්න සූදානම් මම ඊට වැඩිය කතා කරන්නේ නැහැ මම ස්තුතිවන්ත වෙනවා අද මේ සාකච්ඡාව සඳහා ඉතාමත් වැදගත් අදහස් ඉදිරිපත් කරා ඔබතුමන්ලා ඒ සියලු දේවල් පිළිබඳව සැලකිලිමත් වෙලා අපිට හොඳ දීවර ජනතාවට හොඳ කාලයක් වගේම මේ ශේෂ්ත්‍රය තුලින් රට ගොඩනගන්න අපේ රට ගොඩනගන්න අද අපිට පුළුවන් ප්‍රධාන අමාත්‍යාංශයක් තමයි දීවර අමාත්‍යාංශය. කෘෂිකර්ම අමාත්‍යාංශය දැන් අපි උඩින් මට්ටමට ලඟා වෙමින් යනවා. දීවර අමාත්‍යාංශය අපිට තව ඉස්සරහට ගොඩක් යන්න පුළුවන්. ඒ අවස්ථාව අපි උදා කරගන්නවා. අපිට විශාල මසුන් ප්‍රමාණයක් විදේශ වෙළඳපොළට යවලා සල්ලි හොයන්න වගේම දේශීය නිෂ්පාදනය වැඩි කරන්න අපි වැව්වල මාළු වැඩි කරන්න කලපු තුල මාළු වැඩි කරන්න වගේම මුහුදේ මාළු හොඳට ගේන්න අපි අවශ්‍ය පියවර ගන්න බව සහතික කරමින් මාඩින ස්තුතියි.
මහින්දාමර්ගයේ එතුමා වගේ දීව ශේෂ්ඨය ගැන හොඳට දැනුම තියෙන හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ආපු කෙනෙක් මේ නායකත්ව දීම ගැන මම හිතන්නේ පාර්ලිමේන්තුවේ ලොකු විශ්වාසයක් තියෙන එතුමාගේ. ගරු එතුමා අද ප්‍රධාන කටයුතු වල විශාංක එක ගරු අනුපක්ෂ ප්‍රසාද සංවිධායකතුමා සභාව එකඟද? විශාංක දෙක සභාව එකඟද? විශාංක තුන සභාව එකඟද? විශාංක හතර සභාව එකඟද? විශාංක පහ සභාව එකඟද? විශාංක හය සභාව එකඟද? විශාංක හත සභාව එකඟද? විශාංක අට සභාව එකඟද? විශාංක නවය සභාව එකඟද? විශාංක දහය සභාව එකඟද? විශාංක එකොළහ සභාව එකඟද?